ගරු නිමල් සිරිපාද සිල්ල මැත්තම අපතුමාට මිනිත්තු 18ක් කාලයක් ඇතුව.
නියෝජ්‍ය කතානායකතුමනි, 23 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ සභාගර්භය තුල විවාද කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපගේ ස්ථාවරය දැක්වීමට අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඔව්, අනිවාර්යයෙන්. විශේෂයෙන්ම අපි මේ රජයට එකතු වුණේ ප්‍රතිපත්තිමය සංකල්පයන් ගණනාවක යථාර්ථය බවට පත් කර ගැනීමේ අදහසින් බව මම පළමුවෙන්ම කියන්නට ඕන. ඒ මිසක් ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් කටයුතු කරන්න නෙවෙයි, ඒ ප්‍රතිපත්ති යථාර්ථයක් බවට මහජනතාව වෙනුවෙන් ඉටු කරන්නට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල ඉඳන්ම මේ පිළිබඳ වූ ව්‍යවස්ථා කමිටුවලදී මා නියෝජනය කරමින් අපි රජයේ සමග මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ සෑම සාකච්ඡාකරු මම එක අයත් වුණා. ඒ අවස්ථාවේදී අපිට තිබුණා මතවාදීව ප්‍රශ්න ගණනාවක්. සමහර අය කිව්වා මේ විධායක ජනාධිපතිකමේ අහෝසි කරන්න ඕන කියලා. එහෙම අහෝසි කිරීම පිළිබඳව සමහර අය කැමති, සමහර අය අකමැති. නමුත් විධායක ජනාධිපතික ධූරය අහෝසි කරනවා නම් අපිට අහෝසි කරන්න පුළුවන් වෙන්නේ ජනමත විචාරණයක් දක්වා ගියොත් පමණයි. එයින් තොරව කරන්න බැරි බව ඔබතුමාලා ගෙනාපු 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේදී පැහැදිලිව එක පෙන්නලා දීලා තියෙනවා. ඕන වුණත් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හදපු මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයාගේ බලය හැලු කරන්න, අඩු කරන්නට, ඒ අහෝසි කරන්නට ඕන නම් ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට යන්නේ නැතුව අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපිට තිබුණේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවෙච්ච වැරැද්ද. මොකද දේශපාලන වශයෙන් වරින් වර අපි මේ වැරදි නිවැරදි කරනවා. අපි ඉගෙන ගන්නවා. ඒ වැරද්ද නිවැරදි කරන්නට අපිට පුළුවන් වූ නීතිමය පරාසයක් තියෙනවා. ඒ නීතිමය පරාසය තුළ අපිට කරන්නට පුළුවන් වැඩිම වැඩි ප්‍රමාණය මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉෂ්ට වෙලා තියෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් සියල්ල ඉටු වෙලා නැහැ. නමුත් මූලික වශයෙන් වැඩ කටයුතු කීපයක් ජනාධිපතිවරයාගේ බලය යම් ආකාරයකින් අඩු කරලා අපට මේ රටේ පාර්ලිමේන්තුවට බලතල ලබා දීලා යම් ප්‍රමාණයක් ස්වාධීන කමිෂන් සභා ස්ථාපිත කිරීම, ඒ වගේම ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම හා විගණන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කියන මේ කරුණු තමයි ඔය හර්ෂ සිල්ව මහත්තයා ඇතුළු ඔය තමුන්නාසලා කවුරුත් හුඟක් අය මේ රටේ සිවිල් ජනතාව, සිවිල් සංවිධාන කිව්වේ මේ දූෂණ මේවා වැළැක්වීම සඳහා මේ කොමිෂන් සභාව ඕන කියලා කිව්වා. එහෙමනම් ඒව ඇතුල් කරපු ව්‍යවස්ථාවක් තමයි මේ අපි ඉදිරිපත් කරන්නේ. මීට අමතරව කිව්වා යම් පනතක් පිළිබඳව අභියෝගයට ලක් කිරීම සඳහා දින 7ක කාල සීමාවක් මදි කියලා. ඉතින් අපි මේ පනතේ දින 14ක් දාලා තිනවා ඒ සඳහා. ඉතින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූ ව්‍යවස්ථාවක්. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, මෙතන විවාදයට හරි ගැටීමට තුඩු දෙන එක කරුණක් තියෙනවා. ඒ තමයි ද්විත්ත පුරවැසි භාවය. ද්විත්ත පුරවැසි භාවය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම පැහැදිලි ස්ථාවරයක් මුලින්ම අරන් තියෙනවා. අපි කිව්වේ ද්විත්ත පුරවැසියන් එපා, ඔවුන්ට පාර්ලිමේන්තුවේ එන්න දෙන්න බෑ, ඔවුන්ට ජනාධිපති ධූරයේ දරන්න බෑ, ඔවුන්ට ඉහළ නිලතල දරන්න බෑ. ඒ නිසානේ අපි එදා අර්ජුන මහේන්ද්‍රන් පත් කරපු වෙලාවේදී අපි විරුද්ධ වුණේ. එහෙමනම් ඒවට දොර වහන්න අවශ්‍ය සංශෝධනය මේ ව්‍යවස්ථාව තුල තියෙනවා. ඉතින් මේ අපට තියෙන පරාසය තුල පාර්ලිමේන්තුවේ තියෙන බලතල තුල අපිට මේ වැඩ කටයුතු ටික අපිට ඉෂ්ට කර ගන්න පුළුවන්. අපිට සියලු දේම ලබා ගන්න බැරි වුණත් යම් ප්‍රමාණයක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන accountability තහවුරු කරන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්නට පුළුවන්. නමුත් අපි එයින් පමණක් සතුටු වෙන්නේ නැහැ. අපි කියන්නේ මේක සංශෝධනය කරලා අපි සතුටටපත් වෙනවා කියලා. මේන් ඔබට ගිය නව ව්‍යවස්ථාවක් අපට අවශ්‍යයි. නව මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. මනාප මැතිවරණ ක්‍රමෙන් බැහැර වුණු විශේෂයෙන්ම මීට වඩා ආසනයකට කොට්ටාසයකට වග කියන මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් පත්වෙන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් අපිට අවශ්‍යයි. ඒ නිසා අපේ කාර්යභාරය විය යුත්තේ මෙතන තමයි. මුල ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මනාප මැතිවරණ ක්‍රමය ගැන කල්පනා කරා නම්, පුද්ගලිකව මගේ වාසිය ගැන කල්පනා කරනවා නම් මට ඉතා හොඳ මැතිවරණ ක්‍රමයක්. මම හැම වෙලාවෙම මගේ දිස්ත්‍රික්කෙන් ලක්ෂයකට වැඩි ගාණක් කරගෙන දැන් 6 වතාවක් මම පත් වෙලා තියෙනවා මේ මනාප මැතිවරණ ක්‍රමය තුල. නමුත් මම කැමති ඒක අතහැරලා දාලා කොට්ටාසියකට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරන ආත්මార్థකාමීව මේ ගැන කල්පනා කරන්නේ නැතුව ජනතාවට වග කියන මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම වඩාත් හොඳයි. ඒ නිසා අපි සියලු දෙනාම යොමු විය යුත්තේ මෙන්න මේ කාරණේ සඳහා. මම විශ්වාස කරනවා අපේ ජනාධිපතිතුමා කාටවත් කරන්න බැරි වුණු මේ කාරණේ පිළිබඳව අනාගතයේදී මැතිවරණ ක්‍රමය පිළිබඳව ජනමත විචාරණයක් කියලා හරි මේ ප්‍රශ්නේ අපි විසඳන්නට ඕන. ඔව් පුළුවන්. විධායක ජනාධිපති ක්‍රමයේ පිළිබඳව මත දෙකක් තියෙනවානේ. සමහර අය විශ්වාස කරනවා විධායක ජනාධිපති ධූරේ නැතුව මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්න බෑ කියලා. ඒකටත් ඓතිහාසික වූ සාධක රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා නමුත් ඒක අපි ජනතාවට බාර දෙමු. විධායක ජනාධිපති ධූරේ ඕනද නැද්ද කියන එක පිළිබඳවත් ඕනනම් ජනමත විචාරණයක් තියමු. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි බෙල්ල කපලා දැම්මයින් පස්සේ අනිකුත් අවයව ක්‍රියාත්මක වන්නේ කොහොමද? මේ රටේ ත්‍රස්තවාදයට එරෙහිව, බෙදුම්වාදයට එරෙහිව අපි කොහොමද මේ රටේ ජාතික ආරක්ෂාව සලස්සන්නේ? පළාත් සභාව අපි ලබා දෙනවා නම් පළාත් සභාවල ක්‍රියාකාරීත්වය කොහොමද අපි කටයුතු කරන්න පිළිබඳව නීතිමය ගැටලු හා ප්‍රශ්න රාශියක් තියෙනවා. ඔය කියන විදිහටම එකපාර්ට විධායක ජනාධිපති ධූරය අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අයින් කරනවා නම් හොඳයි. නමුත් ඒ පිළිබඳ වූ සුදුසු නීතිමය ක්‍රමවේදයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අනිවාර්යයෙන්ම සකස් කරගන්නට ඕන. අනිත් කාරණේ, කවුද මේ ව්‍යවස්ථාව මේ සංශෝධනයේ මුලින්ම ගෙනාවේ? මේ මුලින්ම ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා පොරොන්දුවක් දුන්නා ඒ අවස්ථාවේදී මේ ද්විත්ව පුරවැසි භාවය අයින් කරනවා කියලා, ඒ තියෙන අයිතිය නැති කරනවා කියලා එතුමා පැහැදිලි පොරොන්දුවක් දුන්නා. ඉතින් ඒ නිසා මේක අමුතු දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපි කියන්නට ඕන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම. එදා අරගලයට ආව කට්ටියක් අරගලය තුල මුලින් තිබුණු ඒ සමාජ පරිවර්තනයේ සඳහා අවශ්‍ය වුණු ඒ ක්‍රමවේදය හා අවශ්‍යතාවය දේශපාලන ත්‍රස්තවාදීන් විසින් හයිජැක් කරා. අරගලයේ මූලික පරමාර්ථ අමතක වුණා. ප්‍රචණ්ඩත්වයට යොමු වුණා. ගෙවල් ගිනි තිබ්බා. ඒ වගේම ප්‍රචණ්ඩත්වයේ තුලින් මේ රටේ පාලන බලය අත්කර ගැනීමට තමයි අරගලය හයිජැක් කරපු දේශපාලන ත්‍රස්තවාදී දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කරේ. ඒක අපි තේරුම් ගන්නට ඕන. හැබැයි එහෙම වුණා කියලා අරගලයේ මූලික අරමුණ අපි අමතක කළ යුතු නෑ. එයට පයින් ගැසිය යුතු නෑ. අරගලය කරපු සත්භාවයෙන් අරගලයට සහභාගි වුණු මේ රටේ තරුණ ජනතාව හා ස්වේච්ඡා සංවිධානවල සමහර අය තිබුණා. විදේශීය බලවේගයන් මගින් ක්‍රියාත්මක වුණු අය හිටියා. එවැනි සංවිධාන තිබුණා. නමුත් ඒ වගේම සත්භාවයෙන් මේ රටේ සාධනීය වෙනසක් විය යුතුයි කියන කණ්ඩායම් රාශියක් හිටියා. උන්ගේ අරමුණත් වූයේ පාර්ලිමේන්තුවට මූල්‍යමය වගකීමක් ලබා දෙන්නට ඕන. ඒ වගේම රාජ්‍ය තන්ත්‍රය තුළ මුදල් පරිපාලනය හා වියදම් කිරීම පිළිබඳව විගණනයක්, හරියාකාරයක විගණනයක් තියෙන්නට ඕන. ඒ වගේම ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත්කර ගැනීමේදී විශේෂයෙන්ම ඒ පුද්ගලයන් සුදුසු පුද්ගලයන් බවට පුළුවන් තරම් දුරට දේශපාලන බලපෑම් වලින් තොරව කටයුතු කරන්නට ඕන කියන කාරණේ තමයි තිබුණේ. ඉතින් එහෙමනම් හැබැයි මෙතන එක්තරා ප්‍රායෝගික ප්‍රශ්නයක් වෙනවා. දැන් බලන්න ඔය ස්වාධීන කොමිෂන් සභාවලින් අර හූල් කියලා මහාචාර්යවරයෙක්, මම නම් කියන්නේ හූල් නෙමෙයි ෆූල් කියලා, මහාචාර්යවරේ පත් කරා මැතිවරණ කොමිසමට. ඒ මහාචාර්යවරේ මොනවද කරේ? මේ ස්වාධීන තරම මැතිවරණ කොමිසම තමන් ඉන්නේ මැතිවරණ කොමිසම රුදොන් අඩු දැම්මා. මොකද අප තුල ඔවුන් පත් කිරීමේදී ඔවුන් වැඩ කළ යුතු ක්‍රියාමාර්ගය හා වැඩපිළිවෙල පිළිබඳව නිසි නිර්ණායකයන් අපි ඇති කරේ නැහැ. ඒ නිසා මේ කොමිසම් සමාජිකයන් පත් කිරීම ගැන මෙන්ම ඔවුන් ඉවත් කිරීම පිළිබඳව, ඔවුන්ගේ නිදහස් ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි යම් ආකාරයක රෙගුලේෂන්ස් නියෝග මාලාවක්, නීති රීති මාලාවක් අපි හදන්නට ඕන. ඔවුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව ඔවුන්ව කන්ට්‍රෝල් කරන්න නෙවෙයි, ඔවුන්ව නියාමනය කරන්න. මේ පීල්ලෙන් එළියට පණින්නේ නැතුව තමන්ට ලබා දුන් වපසරිය තුළ වැඩ කටයුතු කිරීම සඳහා මෙන්න මේ වගේ අපිට අතීතයේ තුලින් අපේ වෙච්ච අඩුපාඩු ගැන සොයා බලලා මේ පාර්ලිමේන්තුවේ මේ විධායක මේ සභාව වඩාත් බලගතු කරන ක්‍රමවේදයක් අපි අනිවාර්යයෙන්ම සැලසිය යුතු තියෙනවා කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපිට විශේෂයෙන්ම අපේ ලක්ෂ්මන් කිරියල්ල බැතිතුමා යන්නේ කොහෙද මල්ලෙපොල් හැමදාම එතුමා හිමයි. අද මේක මේ පරත ගෑන් නෙවෙයි කතා කරේ, ආර්ථිකයේ විවිධ දේවල් පිළිබඳව. ඒ වගේම විවාද කරන්න වෙනම අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒක මේ පනතට ලව් කළ වැඩක් නෑ. විසිවෙනි සංශෝධනය මොනා දුන්නේ කියලා ඒකට වැඩක් නෑ. අපි දන්නවා විසිවෙනි සංශෝධනයේදී යම් යම් අපි දන්නවා අපේ රටේ තියෙන දේශපාලන ප්‍රවණතාවයන් අනුව, දේශපාලන පක්ෂවල තියෙන සංයුතිය අනුව, දේශපාලන පක්ෂවල ස්වභාවය අනුව අපට සමහර විට මන්ත්‍රීවරුන් වශයෙන් ස්වාධීනව එහෙම කටයුතු කිරීමේ අවස්ථාවක් අපිට නැහැ. පක්ෂවල ඉන්න අය තමයි තීන්දුව කරන්නේ අපි කොහොමද කටයුතු කරන්නේ කියලා. ජනතා මතයම නෙවෙයි, සමහර විට ජනතා මතයට ප්‍රතිවිරුද්ධ දේවලුත් කරන්න වෙනවා. නැත්නම් පක්ෂයත් තුල පවතින්න බෑනේ. පක්ෂයත් තුල පවතින තු කොහොමද පාර්ලිමේන්තුවට එන්නේ? ඉතින් අද ඒ තත්ත්වයෙන් ප්‍රයෝජනෙට ගන්නා පක්ෂයක් තියෙන නිසා මේ රටේ පක්ෂ දේශපාලනය පිළිබඳවත්, පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, පක්ෂවල මන්ත්‍රීවරුන්ට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට ඇති ඉඩකඩ පිළිබඳවත් අපි අලුතෙන් කල්පනා කරන්නට වෙලා තියෙනවා. එන්නේ ඒ කියන දේශපාලන සංශෝධන අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නැත්තම් වෙන්නේ පක්ෂයකේ පුද්ගලයන් එක්කෙනෙකු දෙදෙනෙකුගේ ඒකාධිපතිත්වයට, ඒ යකඩ සපත්තුවට පාගගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න ඉස්සෙල්ලා පක්ෂ තුල ප්‍රජාතන්ත්‍රවාදය හදාගන්න එපා. ඒ නිසා කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාරණයක් අපේ මැතිවරණ කොමිෂන් පත් කරලා මේ මැතිවරණ කොමිෂන් තුලින් මේ සඳහා අවශ්‍ය නිර්ණායක අපි හදන්නට ඕන. ඒ අත්‍යවශ්‍ය අංගයක් බවට දැන් පත් වෙලා තියෙන බවත් කියන්නට ඕන. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා වීර දාස රාජපක්ෂ මැතිතුමා කාලාන්තරයක් තිස්සේ මේ සඳහා සුවිශේෂ වූ වෙහෙසක් අරගෙන මෙය ඉදිරිපත් කළා. මේ ඉදිරිපත් කළා ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතාවගේ ජන හදවත අඳුනන ජන ගැස්ම හඳුනන පිරිසක් බවට මේ පාර්ලිමේන්තුව අපි පරිවර්තනය කර ගන්නට ඕනේ. නැත්තම් දඩබ්බර ජනතාවටගේ වතේට සංවේදී නොවන පිරිසක් බවට අපි පත් නොවිය යුතුයි. එහෙම පත් වුණොත් තමයි මේ 226 දෙනාම එළවන්න ඕනි අවශ්‍ය නැහැ කියන මතය ජනතාව තුළට යන්නේ. ජනතාවගේ මේ අවශ්‍යතාවයන් පිළිබඳව සමාජ කෙනෙක් කන්න පුළුවන් ව්‍යවස්ථාව කණ්ඩද කියලා. හා අපිට ඕනි කෑම බීම තෙල් ඒ මිසක් ව්‍යවස්ථාවක් ඕනේ නැහැ. රටක සදාචාරාත්මක සමාජයක් ඇති කිරීම සඳහා හොඳ දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් දේශපාලනයේ වශයෙන් අපිව පිළිගැනීම සඳහා මොකද අපිට අද ලෝකේ තනියෙන් වැඩ කරන්න පුළුවන්
නැහැ.
ඒකාධිපති පාලනයක් අරන් ගිහිල්ලා රටකට සවයි වෙන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තරේ අපි දිහා බලාගෙන ඉන්නවා. ජාත්‍යන්තරේ කිදෙන්නේ ඔක්කොම හරිනොවැන්නට පුළුවන්. නමුත් මූලික වශයෙන් ඒ ජාත්‍යන්තර ප්‍රමිතියන්ට අනුව අපේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් හා ක්‍රියාදාමයන් අපි ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා යම් ප්‍රමාණයකට හරි මේ සංශෝධනය තුළින් ඒවා ගෙන එන බව පේන නිසා ඒ සඳහා විශේෂයෙන්ම අද රජයට සහයෝගය දීමට රජයේ තනතුරු අරගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව කෙරෙහිම මේ සංශෝධනය සඳහා අපි උදව් කරන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කර බොමු ස්තුතියි.
බොහොම සිතකරු මහත්තුනි. ඊළඟට ගරු එම්.ඒ. සුමන්තිර මහත්තයා අපතමාට මිනිත්තු 21ක කාලයක්.
Thank you honorable deputy speaker for the opportunity to speak on this very important constitutional amendment that has been presented to this house. I say important because not because I say that there are any important contents in this bill. It is important because this bill is being touted as an important reform to the constitution of this country, while it is not. And it is my intention today to inform the country as to what this amendment actually seeks to do. Now, there are many members in this house who voted for the 17th amendment to the constitution. The same members voted for the 18th amendment to the constitution. Those very members voted for the 19th amendment to the constitution. And they voted for the 20th amendment to the constitution, and today they are all ready to vote for the 22nd amendment to the constitution, which will become the 21st amendment. They are like a pendulum. They swing from one end to the other. I have my respects for Honorable Sarat Veerasekara seated there. Right or wrong, he stands on one end. He doesn't swing like a pendulum. I say this because when the 17th amendment to the constitution was passed in this house, nobody cast a vote against it. Only one member of parliament abstained from voting. When the 19th amendment to the constitution was passed in this house, only one member, Honorable Sarat Veerasekara, voted against it. Everybody else voted for it. That shows what the 17th amendment and what the 19th amendment sought to do, and how even members in the opposition benches were conscious of the expectation in the country, and they went along with it. Particularly the 19th Amendment. When the 19th Amendment was presented to this House, I think the government had only 48 members. The opposition had over 150 members. Yet it was passed. That was soon after an election. But those very members, out of that 150, I think about 60 odd members, later voted for the 20th Amendment, including the Honorable Minister of Justice. Oh, you did not vote, you didn't come for that. No, you voted, including the Honorable Minister of Justice, who presented this bill and pleaded with the other members to give them an opportunity to correct a wrong that they have committed by passing the 20th Amendment. I ask with all sincerity, on the turn of this millennium, 17, 18, 19, 20, 21, every time you say you have made a mistake and you want to change it. What type of parliament is this that swings like this from one end to the other? Every time you say, I made a mistake, let me correct it. No wonder that the country says to be done with this 225. No wonder that everyone in the country today says, throw the 225 out. You are misleading us. You are taking us for jokers. The people of the country are not jokers. They know what they are asking for. Why is this 22nd Amendment coming today in the very same parliament that adopted the 20th Amendment? It is coming because people in the country want to democratize this country, want to change the constitution of this country. They want a system change, not tinkering with the constitution. Some tinkering happened from 17 onwards. But this bill that is before this House today doesn't even tinker with the constitution. After it is passed, if it is passed, it will still retain all the powers of the executive presidency that the president enjoys under the 20th Amendment to the Constitution. I have challenged people for debates. I had one on Monday night. No one is able to show that it actually reduces the presidential powers. So this is a fraud on the country. This is an absolute fraud. People are asking for a change. A total change. They don't want executive presidency. How have the people of this country been taken for a ride? 1994 presidential election manifesto said, abolish executive presidency within 6 months. Within 6 months, 1994. 6 months has still not come. Now, not to be outdone, every other candidate at every other presidential election comes before people and says, I will abolish executive presidency. Vote for me. Eventually in 2015, President Maithripala Sirisena, who is here, he also said, when he became the candidate, the first promise that he made to the country was, I will abolish executive presidency. And then in the manifesto, small adjustments were made. We will first do what is not required to be done with the referendum, and then we will bring a new constitution. It is only President Gotabe Rajapaksa who did not promise to abolish executive presidency. But even he said he will bring a new constitution within 1 year. That was a promise. And on the 3rd of January, on the 3rd of January 2020, when he addressed this House, when he made his throne speech, he said, I will bring a new constitution within this year. And he pointed to four factors. One of those was the executive. He said, to deal with the executive. Honorable Suren Raghavan, your telephone conversation can be heard on the speaker, on the microphone here. If you don't want to listen to what is happening in the House, please go out and speak. He said there are four things that are necessary for change in the constitution. One is the executive. Two, electoral system. Three, provincial councils. And four, he termed it independence of the judiciary. So the first matter that he identified was the executive. So everyone has promised this country that executive presidency will be visited. Not only then, before he relinquished office, the last address to the nation, he said, we will do away with the 20th Amendment as a first step, and then we will deal with the executive presidency. A day later, then Prime Minister, who just took over as Prime Minister, the incumbent president, in his address to the nation, very specifically said, we will abolish executive presidency. Only a few months ago. But what are we left with? The history shows, as I said, from 1994, abolition of executive presidency has been promised. Consistently, the solution to the Tamil national question also has been promised. President Mahinda Rajapaksa famously in 2011 three times told India that he will fully implement the provisions of the 13th Amendment and go beyond that and make devolution of power meaningful. Three times, joint statements. Not done yet. None of these promises are ever kept. None of these promises are ever kept. That is why the citizenry of this country is asking for a fundamental change. They are exhausted. They know that this doesn't happen. When we talk about this in meetings, we are told incrementally we will do it. But I can show you nothing is done even incrementally. You keep going further down. And I'll show how that is done. 17th Amendment to the Constitution established a constitutional council. Why? Because there should not be political interference. Appointment of independent commissions. The key word is independence. Therefore, the constitutional council itself had to be independent. In order for the Constitutional Council to be independent, 7 out of the 10 members it required should not be members of any political party. That's why they came from outside. Should not be members of any political party. That's how you assure independence. Now, 18th Amendment did away with that. I spoke in this house. I made the longest speech on the 18th Amendment to the Constitution in this house on the 8th of September 2010, hardly a few months after I entered this August Assembly for the first time. That's because the UNP had withdrawn from the chamber and it was left to us and the JVP to make even just the speeches for the 18th Amendment. In the 18th Amendment, Constitutional Council were done away with. Then when the 19th Amendment came, because you had promised to abolish executive presidency, but then I'm talking about President Maithripala Sirisena, then in your manifesto you said we'll first do what is possible without a referendum. There itself there was a step down. No step up, a step down. And then 19th Amendment bill was prepared. That went to the Supreme Court. Supreme Court struck down a few matters. Another step down. Second time. Then we came to this house, 150 members in the opposition, several matters they opposed in order to get it through, a further step down. That is when the Constitutional Council composition became politicized. 7-3 became 3-7. Only three independent members. Other seven were members of parliament and By definition, they are politicians and members of political parties. No independence thereafter. There it went. And even now, what the Honorable Minister of Justice is saying, he's re-establishing the Constitutional Council, it is that. It is that Constitutional Council. That Constitutional Council which is not independent. How will it make appointments to independent commissions then? That stepped down. Then what happened? 20th Amendment was passed. And now you say you want to correct it because people who protested demanded a change. They want the executive presidency abolished. They also said, do away with the 20th Amendment first. So if you do away with the 20th Amendment, you have to go back at least to the 19th Amendment. I have always said that the 19th Amendment is not the perfect legislation, even at the time it was passed, because of this several compromises that had been made. But we did it because immediately thereafter there was a constitutional assembly created by the whole parliament and we went into the creation of a new constitution. A draft was presented to this house on the 16th of January 2019 by the incumbent president as prime minister then of a new constitution where there was consensus between all the parties. There were few adjustments perhaps necessary with regard to electoral system. But everything else was agreed. Even power sharing arrangements was totally agreed. But that never saw the light of day. That was dumped. And then 20th Amendment strengthened executive presidency. Now you are telling the people because people want to change this. They want to abolish executive presidency. You are lying to the people saying this is a first step towards that when in fact none of the powers of the executive president are taken away by this bill. It's false. You are lying to the people of this country. May Vidayaka Duraya Aosi Karnwa Kela Ekata Pradamava Meka Api Sammata Karamu Kela Kiyanneka Maha Boruak Prodavak Janatata Kiyanna Boruak Meka කිසිදු වෙනසක් නැහැ 20 වෙනි සංශෝධනයේ තියෙන හැම විධායක බලතල ජනාධිපති සතුව තියෙනවා මේකේ the constitutional council appointments show that the government will have a control over the constitutional council the supreme court also has swung like a pendulum unfortunately In the 19th Amendment Bill, they permitted various changes and said this doesn't require a referendum. But now, those identical changes, the same Supreme Court says you require a referendum. Now, people have to be told this as well. It's not only the Parliament that swings like a pendulum. It's the Supreme Court also. Change that Supreme Court also. Ask them also to go home. If they can't read and understand their own determination in the 19th Amendment with the very same words, within a few years, they say, now this requires a referendum. How can that be? They're supposed to be learned. How can that be? Of course, today there was a good determination on the Bureau of Rehabilitation Bill. We said, as it was presented, we said, withdraw it. It goes against the fundamental principles that a person must be presumed innocent until proven guilty in a court of law, not to be just rounded up and taken and put into rehabilitation. And I don't know why the minister even presented this bill in this house. I have asked the question publicly whether the cabinet should be rehabilitated for even presenting this bill. Second time that I have come across that the Supreme Court has said the whole of the bill is inconsistent with the Constitution. First time it was the Broadcasting Authority bill some years ago. The whole of the bill. If this doesn't show, this may have been done when you were not minister. But when you are minister and you present it, surely you should read the contents of the bill. Why do you present a horrendous piece of legislation like this? At least on this occasion, Supreme Court has shut it down. But on the 22nd Amendment, they have been swinging this way, that way. How will people have confidence in the Supreme Court when it interprets? Sorry? Supreme Court is also moving like a pendulum. When it changes its mind on constitutional interpretation, which is sole and exclusive preserve of theirs, and they jealously guard it also. And then they swing one to another, one end to another. Now, because of this, I say with respect, people have asked for a change, and what you are trying to do is pull wool over the eyes of the people. You are pretending to the country that you are making some reform, when in fact you are not making any reform. Thank you. You are not making any reform. And this is dangerous. I must say, there are no harmful provisions in this bill. But the harm is that you are showing the country something when it is not. And that is potentially harmful, because the confidence that people have in these institutions have eroded and now totally destroyed. And when they find that the parliament has also misled us, led us to think that there is some major reform when in fact there is no reform, they will only take to the streets. They will have no confidence in their representatives who have fooled them once again. Same thing happened with the devolution. When 13th Amendment was enacted, we said it is not enough, we didn't accept it. But even what was enacted was never implemented in full. Kept coming down, step down, step down. Then whatever that had been given to the provinces also taken back. Transport authority, this, that, various things. Pinnacle of that was the Divinaguma Bill. 15 powers given to the provinces were swiped away and taken to the center. Step down. While telling everybody else, we will 13 plus. 13 plus, but here minus, 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 minus. Identical. This is your approach. You're telling the people that you are going forward, you are democratizing, but in fact, you are strengthening a dictator. In the Satta Mula Manada, Makkalai Muttu Muludaha, Ermatagra or Satta. ஒரு பெரியதொரு மாற்றத்தை ஏற்படுத்துவதற்காக மக்கள் போராட்டத்தை செய்த போது அந்த மாற்றத்துக்கு வழிவகுக்கிற முதலாவது படி என்று மக்களுக்கு பொய்யை சொல்லி எந்தவித மாற்றமும் இல்லாமல் இப்படியாக நீங்கள் செய்வது மக்களை ஏமாற்றுகிறத காரணமாக இருக்கிற காரணத்தினாலே மக்களுடைய போராட்டம் நிச்சயமாக வெடிக்கும். ஜனதா உற்சாகேட்ட அப்படி தரே விருத்த வேணுமா. This is a very dangerous thing that you are doing to the country, and I must warn these honorable members of this house that let's stop pretending, let's stop fooling the people or attempting to fool the people. People are never fooled. If you want to do a reform, do it. Take it to the people at a referendum. Why are you fighting shy of a referendum? After people have asked for this. When people have asked for this, take it to the people. Get their consent. That's how you make the reform in the country. You must make a fundamental change. Bring a new constitution. Don't pretend. Don't lie to the people. And try to make people fools. Thank you.
Bhavamishu Thayabhutu Maata. Meelangatakaru Mahindananda Ludgamuya Mettu Amutu Maata Minitu Dahataka Kaalayati.
Niyojja Katanayakatumani. විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරුව අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපි විවාද කරන අවස්ථාව. කරුව අමාත්‍යතුමා, මේ 22 ව්‍යවස්ථා සංශෝධනය හරහා එතුමා බලාපොරොත්තු වෙන දේ පිළිබඳ ඉතාම පැහැදිලි කිරීමක් කරා. අපි දන්නවා මුලස්සනේ කතානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන රටේ මූලික නීතිය. දැන් ඒ පිළිබඳව ගරු ඇමතිතුමා පැහැදිලි කරා මේ 22 ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රටේ අලුතෙන් කරන්න බලාපොරොත්තු වෙන සියලු දේ පිළිබඳව. මම අහගෙන හිටියා විපක්ෂයෙන් කරපු කතා දෙක දිහා. මම අහගෙන හිටියා විපක්ෂයේ සංවිධායකතුමාගේ කතාව. එතුමා දැඩි වෛරයකින් දැඩි ක්‍රෝධයකින් එතුමාගේ කතාව කරගෙන ගියා. එතුමා මේ ඉදිරිපත් කරපු ව්‍යවස්ථාවේ අඩංගු එක කාරණයක් ගැනවත් කතා කරේ නැහැ. එතුමා කතා කරේ ආණ්ඩුව ගෙදර යන්න ඕනේ, ආර්ථිකය කඩාගෙන වැටිලා. ඒ තමයි විපක්ෂයේ සංවිධායකතුමාගේ මතය තිබුණේ. එතුමාගේ වේදනාව මට තේරෙනවා. එතුමාගේ වේදනාව විපක්ෂයේ මේ 22 ව්‍යවස්ථා සංශෝධනය හරහා බලාපොරොත්තු වෙද්දී අපි හොඳට දන්නවා. මේ 22 ව්‍යවස්ථා සංශෝධනය හරහා විපක්ෂය බලාගෙන ඉදී ආණ්ඩුවේ බෙදීම. විපක්ෂය බලාගෙන ඉදී ආණ්ඩුව මේක පරද්දයි කියලා. විපක්ෂය බලාගෙන හිටියේ 22 ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුව බෙදිලා ආණ්ඩුව ඇතුලේ අර්බුදයක් ඇති කරලා ආපහු මේ ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන බලයට එන්න පුළුවන්ද කියන එක තමයි තමුන්නාන්සේලා බලාපොරොත්තු වුනේ. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති රැඩිට කාලේ. එතුමා තමයි ඒ කැබිනට් මණ්ඩලය තමයි මේක අනුමත කරේ. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපිට මේකට විරුද්ධ වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙනවද හෙට වෙනකොට. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන නිසා විපක්ෂය බලාපොරොත්තු වෙච්ච දේ පොදුජන පෙරමුණ ඇතුළත බෙදීමක් ඇතිකරන්න, ආණ්ඩුව ඇතුළේ බෙදීමක් ඇතිකරන්න, මේක පරාජය කරන්න කටයුතු කරන්න තමුන්නාන්සේලා බලාපොරොත්තු වෙච්ච තමුන්නාන්සේලාගේ සිහින මාලිකක් බිඳ වැටුණා. ඒ නිසා තමුන්නාන්සේලා ඉන්න දැඩි කලකිරීමකින් මේ වේදනාව කෝවේ අපිට තේරෙනවා. දැන් සුහන්දිරන් මන්ත්‍රීතුමා කතා කරා. එතුමාගේ කතාවේ මොනවද කතා කරන්නේ? එතුමා නිසා තමයි අඩුගානේ අද අපිට පළාත් සභා මැතිවරණේ තියන්න බැරි වෙලා තියෙන්නේ. එතුමාල අවසානයේ ගෙනාපු සංශෝධන ටික හින්දා තමයි අද පළාත් සභා මැතිවරණේ කල්දාන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතුමා ඉන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනේ. එතුමා ඉන්නේ ඊළම් සිහිනයකින්. ඉතින් ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවේ මේක තමයි අපිට බණින්නේ. මේ පාර්ලිමේන්තුවේ අපි විවාදයක් ගෙනාපුවම ඒ විවාදේ මොකද්ද අපි සාකච්ඡා කරන්නේ? අපි මොකද්ද කතා කරන්නේ කියන එක හරියට කරන්නේ නැති නිසා තමයි අපිට මිනිස්සු දොස් කියන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ විවාදේ අපි පාර්ලිමේන්තුවේ සියලු දෙනා මේකේ හොඳ මොනවද නරක මොනවද, නරක තියෙනවා නම් මොනවද කියන්න ඕනේ සංශෝධන, හොඳ තියෙනවා නම් ඒ හොඳ මොනවද, ඒ පිළිබඳ තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේක අපි සාකච්ඡා කළ යුත්තේ. නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද මේ ගේන්නේ 22 ව්‍යවස්ථා සංශෝධන. පළවෙනිම ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ 1978 අවුරුදු 42කට පස්සේ අපි ව්‍යවස්ථා සංශෝධන 22ක් කරලා තියෙනවා. මම මේ ව්‍යවස්ථා 22ම පොඩි අධ්‍යයනයක් කරලා බැලුවා. එකින් එක මම බැලුවා පොඩි පොඩියට මට පුළුවන් ආකාරයට මම මේ පිළිවෙත් අධ්‍යයනය කරා. නියෝජ්‍ය කතානායකතුමනි, මේ ව්‍යවස්ථා සංශෝධන 22කින් අපි ගත්තොතින් 12ක් ව්‍යවස්ථා සංශෝධන 12ක් ගෙනල්ලා තියෙන්නේ පවතින රජයේ පැවැත්ම සඳහා විපක්ෂය දුර්වල කරන්න පෞද්ගලික අවශ්‍යතා සඳහා තමයි මේ ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථාවක් කියන්නේ මම ඔබතුමාට කිව්වා ව්‍යවස්ථාවක් කියලාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන රටේ මූලික නීතිය. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3-4 පැහැදිලිව කියනවා ජනතා පරමාධිපත්‍ය බලයේ ජනතාව සතුයි. ඒ අත්හැල නොහැකි. ජනතාව විසින් මේ ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවට 225ක් කළේ බලය දීලා තියෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ ජනතාවගේ යහපත උදෙසා මේ නීති සකස් කිරීම. හැබැයි මේ 22ම අරගෙන බැලුවොත් මේ 22 එකින් එකට අරගෙන බැලුවොත් මේ ව්‍යවස්ථා සංශෝධන වලින් ඒවකට රජය මොනවද කරේ කියන්නේ සෑම රජයක් තුලින්ම වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම පෞද්ගලිකව යෝජනා කරන්නේ අඩුගානේ 23 ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙවත් මේ රටේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් බැහැරව මේ රටේ ජනතාව අපට දීලා තියෙන වරම අනුව අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුයි කියන්නේ. දැන් මගේ ළඟ තියෙනවා 1978 මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදලා පළවෙනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1978 නොවැම්බර් මාසයේ 20 වෙනිදා ඉදිරිපත් කරනවා. මේක ඉදිරිපත් කරලා මේකෙදි ශ්‍රේෂ්ඨාධිකරණ විරිසුරුන්ගේ තනතුරු කීපයක් සම්බන්ධයෙන් කියලා තමයි මේක පාර්ලිමේන්තුවට ගේන්නේ. මේක ගෙනල්ලා සංශෝධනයක් ගේනවා. සංශෝධනය තුළින් සිරිමාව මැතිණියගේ ප්‍රජාතිය අහෝසි කරනවා. දැන් මේ ගේන්නේ මොකටද? දැන් මේ ගේන්නේ තමන්ගේ විරුද්ධවාදී පාක්ෂිකගේ ප්‍රජාතිය අහෝසි කරන්න. ඒකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් සිදු වෙන්න ඕනේ. මේ පළවෙනියටම රටේ ජනතාව අපට දීලා තියෙන වරම තුළින් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපට දීලා තියෙන වරම තුළින් පළවෙනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි කරන්නේ මොකද්ද? විරුද්ධ පක්ෂයේ විපක්ෂ නායකතුමාගේ ප්‍රජාතිය අහෝසි කිරීම. ඊළඟට දෙවෙනි එක ගේනවා 1979 පෙබරවාරි මාසයේ 26 වෙනිදා. ඒකෙදි මොකද්ද කියන්නේ? ඒකෙදි කියන එක තමයි ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වීම පිළිබඳව පවතින රජයට අවාසී කියලා දැනෙන සංශෝධනයක් ගෙනල 1979 ආණ්ඩුවෙන් එහෙම යන්න බැරි වෙන්න ශක්තිමත් කරන සංශෝධනයක් ගෙනවා ඒ දෙවනි සංශෝධනය තුන්වෙනි සංශෝධනය ගෙනවා ගරු කතානායකතුමනි ඒකේ කාල සීමාව පිළිබඳ අපි ඒකේ අවුරුදු 6කට තිබුණ එක අවුරුදු 4කට ගේනවා මොකද ජේ ආර් ජාබරදන ජනාධිපතිතුමාට දැනෙනවා ව්‍යවස්ථාවෙන් තියෙන අවුරුදු 6කට පස්සේ මැතිවරණයකට යන්න අවුරුදු 4කින් මැතිවරණයකට යන්න පුළුවන් කියලා එතුමා හිතනවා එතුමා හිතලා අවුරුදු 4කින් මැතිවරණයකට යන්න එතුමා ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා දැන් මේ ඔක්කොම ගේන්නේ පවතින රජයේ වාසිය සඳහා ඔවුන්ගේ උන්නතිය සඳහා ඊළඟට ආයෙ ගේනවා 82 දෙසැම්බර් මාසේ ඒකෙදි 4-6 කරගන්නවා දැන් 4ක් කරගෙන ගිහිල්ලා ශක්තිමත් වෙලා සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජායතිය අවශ්‍ය කරලා ශක්තිමත් ජනාධිපති අපේක්ෂකයෙක් එන්නේ නැහැ ඒ නිසා තමන්ගේ කාල සීමාව අවුරුදු 6 දක්වා වැඩි කර කර සදා නැවතත් ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා මම ගත්තුකින් මුලසනේ සභාපතිතුමනි මගේ ළඟ තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනකම් මේවට ලැබිච්ච ඡන්දගානේ ඉඳලා මේ හැම දෙකක්ම ගත්තහම මන්ත්‍රීවරුන්ගේ පැතිමාරු කිරීම පිළිබඳව කාල සීමාවන් පිළිබඳව කාල සීමාවන් දීර්ඝ කිරීම පිළිබඳව පුද්ගලයන්ගේ ප්‍රජායතිය අහෝසි කිරීම පිළිබඳව සමහරුන්ට වරක ගෙනාව අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊළඟ වර තරග කරයි කියලා තුන් පාරකට වැඩි ඡන්ද ඉල්ලන්න බෑයි කියලා කිව්වා අවුරුදු 35ට අඩුවට ඡන්ද ඉල්ලන්න බෑයි කියලා කිව්වා මම කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තුලින් අපිට ලැබිලා තියෙන බලය මේක නෙවෙයි අපි කල යුත්තේ මේක නෙවෙයි ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තුලින් මේ රටේ ජනතාව මේ උත්තරීතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225කට ඒ බලය පවර්ලා තියෙන රටේ මූලික නීතිය සම්පාදනය කරන්න අපිට දීලා තියෙන ඒ වරම අපි වැරදි ලෙස අර්ථකථනය කරන්නේ වැරදි ලෙස අපි පාවිච්චි කරන්නේ ඒ නිසා ජනතාව අපට ලබා දීලා තියෙන නීතිය පාර්ලිමේන්තුවේ තියෙන ආණ්ඩු පක්ෂය රැක ගැනීම සඳහා විතරක් ගෙනෙන්න වැඩක් නැහැ ඒ නිසා මම විශ්වාස කරනවා මෙතනින් එහාටවත් අපි පාර්ලිමේන්තුව හැටියට අපි හැම කෙනෙක්ම මේ පාර්ලිමේන්තුවට මේ ව්‍යවස්ථා සංශෝධන ගෙනීමේදී දැන් මේ ව්‍යවස්ථා සංශෝධන 22ක් ඇත්තෙන්ම ගත්තොතින් ව්‍යවස්ථා සංශෝධන හරියව ලැබිලා තියෙන පහක් නැත්නම් හයක් අනිත් හැමදේම ගෙනල්ලා තියෙන්නේ එක්ක විපක්ෂය මර්ධනය කරන්න එහෙම නැත්නම් ආණ්ඩුව ශක්තිමත් කරන්න එහෙම නැත්නම් ඒ වගේ පෞද්ගලික දෙයක් පදනම් කරගෙන තමයි මේ ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා තියෙන්නේ ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධන මෙහෙම තව ගියොතින් තව අවුරුදු ගාණක් යනකොට ව්‍යවස්ථා සංශෝධන 100ක් විතර ඇති වෙලා තියෙයි ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමේදී අපි ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ මේ සියලු දෙනා මේකට එක්කහුව වෙලා මේ සාකච්ඡා කරලා කතා බහ කරලා මේ කටයුතු ටික කරගන්න කියලා මම අර ඔබතුමාට මුලින් කිව්වා වගේ මේ ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව පහුගිය කාලය පුරාම මේ රටේ විශාල මහත් ආන්දෝලනයට ලක් වෙච්ච මාතෘකාවක් තිබුණා විපක්ෂයේ විවිධ යෝජනා කරා විපක්ෂය කිව්වා නෑ මේක පරද්දනවා මේක ආණ්ඩුව ඇතුළෙම පරද්දනවා මේක අපි ආණ්ඩුවේ ඉඳලා අපි මොකටද මේක පරද්දන්නේ ආණ්ඩුව ඇතුළේ ඉඳලා අපි මේක පරද්දන්නේ ආණ්ඩුව ගෙනාපු යෝජනාවක් අපි පරද්දනවා නම් ඒක ඇතුළේ තියෙන වෙන න්‍යාය පත්‍රයක් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ මේ රටට හොඳ දෙයක් එනවනම් මේ රටට හොඳ දෙයක් ගේනවනම් ඒකට අපි සහය ලබා දෙන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ මේක ඉතාම හොඳ කාරණා ගණනාවක් තියෙනවා විශේෂයෙන් අපේ අධිකරණ ඇමතිතුමා කිව්වා වගේ මේ ප්‍රසම්පාදන කොමිසම සදා විගණන කොමිසම් පිළිබඳ දැන් මේ ගොඩක් වෙලාවට මේ දේශපාලඥයන්ට තමයි දොස් කියන්නේ හැම දෙකදීම දේශපාලඥයා තමයි වැරදිකාරය කියලා කියන්නේ මේ ප්‍රසම්පාදන ක්‍රමවේදය තුළ බරපතල චෝදනා ගණනාවක් මේ රාජ්‍ය නිලධාරීන්ට තියෙනවා මේ ප්‍රසම්පාදන හැම කමිටුවකම ඉදගන්නේ රාජ්‍ය නිලධාරී එයා තමයි මේ ටෙන්ඩර් කමිටුව වලට ඉන්නේ ඒ වගේ විනිවිදභාවයක් නැහැ ඉතින් හැබැයි මේකේ අන්තිමට දොස් ගන්නේ විශේෂ භාර ඇමතිවරයා ඒ නිසා මේ ඉතාම ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් මේ තුලපත් කිරීම ඉතාම වැදගත් කියන එක කියනවා ඒ වගේම විගණන කොමිෂන් සභාව අනිවාර්යෙන් මේක ඉතාම හොඳ දෙයක් විගණන කොමිෂන් සභාව මේක තමයි අපට තියෙන චෝදනාව ඒ නිසා රජයේ මේ පාර්ලිමේන්තුවෙ ඉන්න 225ට කරන චෝදනාව සියලු දෙනාම හොරු කියනවා හැබැයි ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් හදලා විගණන කොමිෂමක් හදලා ඒවා විගණනය කරලා ඒ ප්‍රසම්පාදන ක්‍රමවේදය අධ්‍යයනය කරලා ඒවා ගැන හොයා බලලා කටයුතු කරනවායි කියලා කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඒකට ඇඟිල්ලක් දික් කරන්න බෑ ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ මේකේ මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පොලිස් කොමිෂන් සභාව විගණන කොමිෂන් සභාව මානව හිමිකම් කොමිෂන් සභාව අල්ලස් දූෂණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා ගණනාවක් තියෙනවා හැබැයි මේ කොමිෂන් සභා මොනතරම් ස්වාධීන වුණත් වැඩක් නැහැ මේ කොමිෂන් සභාවට පත් කරන පුද්ගලයන් ඒ පුද්ගලයන් වෙනම න්‍යාය පත්‍ර වලට කටයුතු කරන්න ගියොත් මේ පාර්ලිමේන්තුවද අපි සම්මත කරන මේ ව්‍යවස්ථා සංශෝධන කිසිම වැඩක් නැහැ ඒක තමයි පහුගිය කාලේ වුණේ පහුගිය 2015 2020 මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ කාලේ ඔබතුමාලා ව්‍යවස්ථා දායක සභාව හොඳ චේතනාවෙන් පත් කරා හැබැයි ඒකට පත් වෙච්ච පුද්ගලයෝ ඒකට පත් වෙච්ච පුද්ගලයා කොහොමද කටයුතු කරේ? නිමල් සිරිපාල සිල්ලමතුමා ඉතාම හොඳින් කිව්වා මැතිවරණ කොමිසමට පත් කර සමාජිකයා රටේ මැතිවරණ තියන්න එපා කියලා උසාවි යනවා. ඉතින් මොකද්ද මේකේ දෙන ස්වාධීනත්වය? ඒතර මොකද්ද මේකේ දෙන ස්වාධීනත්වය? ඒ නිසා අපි දැක්කා මේ මැතිවරණ අපේ ව්‍යවස්ථා දායකට සභා වෙච්ච සමහර පත් කරපු මන්ත්‍රීවරු ඊළඟ ජනාධිපතිවරණය ගැන හිතලා ව්‍යවස්ථා දායක සභාවට පත් කරන්න කලින් හවසට ගෙදරට ගෙනලා මේ අත් එක්ක සාකච්ඡා කරනවා. ඒක නෙවෙයි ස්වාධීන කොමිෂන් සභාවකින් සිදුවෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථා දායකට සභාවට සමාජිකයන් පත් කිරීමේදී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අගමැතිවරයා, ඒ වගේම වත්මන් ජනාධිපතිතුමා, ඒ වගේම විපක්ෂ නායකතුමා, ඒ වගේම විපක්ෂයේ සුළු පක්ෂ නියෝජනය කරන මේ හැම කෙනෙක්ම ව්‍යවස්ථා දායක සභාවට සමාජිකයන් පත් කිරීමේදී ඉතාම මධ්‍යස්ථ වෙන න්‍යාය පත්‍රවලට යන්නේ නැති, ඊළඟ ජනාධිපති වෙන්න බලන්නේ නැති මේ මහා මහ ලොක්කපත් කළ යුතු නැහැ. ඒ නිසා මේකට බොහොම අවංක රට වෙනුවෙන් හිතන පිරිසක් මේ ව්‍යවස්ථා දායක සභාව සඳහා පත්ුනේ නැත්නම් ව්‍යවස්ථා දායක සභාවට පත්ුනේ නැත්නම් අපි මේ කරන දේ ප්‍රතිඵලයක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගරුවගමැතිතුමාගෙන් අපි මේ මොන අරබෝද තිබුණත්, මොන ප්‍රශ්න තිබුණත් අපි මේකට සහයෝගය ලබා දෙනවා. හැබැයි අපි කියනවා මේ ව්‍යවස්ථා දායකට සමාජිකයන් පත් කර ගැනීමේදී අපි විශේෂ අවධානය යොමු කරලා මේ සඳහා හරි පුද්ගලයන් පත් කරන්න කියලා. නැත්නම් පහුගිය අවුරුදු පහේ අපිට මතකයිනේ පොලිස්පතිවරයෙක් පත් කරා, අන්තිමට නීතිය නමන්න හැදුවා. නීතිය නමන පොලිස්පතිවරයෙක් පත් කරා. ඉතින් ඒ වගේම අපිට මතකයිනේ මහ බැංකු අධිපතිවරයෙක් පත් කළා මොකද උනේ කියලා. ඒ නිසා මේ ව්‍යවස්ථා දායක සභාවට පත් කරන පුද්ගලයන් මත තමයි මේ සියල්ල රඳාපතින්. ඒ නිසා අපි මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරත් වැඩක් නැහැ, මොනතරම් රටේ නීතිය ගැන කතා කරත් වැඩක් නැහැ, මේ ව්‍යවස්ථා දායකට සභාවට පත් කරන මේ කොමිෂන් සභාවලට පත් කරන පුද්ගලයන්, ඒ පුද්ගලයන් හරි පුද්ගලයෝ නොවේ නම් අපි මේ කරන එකේ කිසිම තේරුමක් නැහැ. ඒ නිසා මැතිවරණ කොමිසම වෙන්න පුළුවන්. දැන් මැතිවරණ කොමිසම අපිට ආරංචි වෙලා තියෙනවා. සමහර කට්ටිය දතකට මැදගෙන ඉන්නවායි කියලා මැතිවරණ කොමිසම සභාවට එන්නේ. ඒ නිසා ඒ අය පිළිබඳව චෝදනා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ අපි ඔක්කොම එකට එක්ක අහුවෙලා මේ පාර්ලිමේන්තුව තුළ මේ අපි කරන එකක්වත් මේකේ සාධාරණ විය යුතු නැහැ. දැන් අපේ සුහන්දිරණ මන්ත්‍රීතුමා කතා කරලා කිව්වා මේක ජනාධිපති වගේ බලතල කිසිවක් අඩු වෙලා නැහැ කියලා. දැන් ඉස්සර කලින් ව්‍යවස්ථාවල තිබුණේ අග්‍ර මිනිස්ත්‍ර කාර්යය, එහෙම නැත්නම් විනිශ්චයකාරවරු උපත් කිරීම ජනාධිපතිවරයාට, පොලිස්පතිවරයා අපත් කිරීමේ බලය ජනාධිපතිවරයාට. දෙකෙන් ඒ සියල්ල හිමි වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ බලය සම්පූර්ණයෙන් තියාගෙන නැහැ. හැබැයි ඒක අර්ථකථනය කරේ ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි කිව්වේ මේ බලතල ජනාධිපතිවරයාට තියෙන්න ඕනේ කියලා. ඒක අපි නෙවෙයි තීරණය කරේ, ඒක ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා විවිධ පුද්ගලයන්ට මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ අර්ථකථන ගේන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ ගරු අධිකරණ ඇමතිතුමා විජේදාස රාජපක්ෂ ඇමතිතුමා මේ පහුගිය කාලය පුරා මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්න විශාල වශයෙන් මහන්සි වුණා. අපිත් මේ ව්‍යවස්ථා වලට ඡන්දෙ දීලා සමහරවිට අපිම විහිළුකාරයෝ වෙලා 19-20 ගත්තදී මේ ආපු ව්‍යවස්ථා ගත්තදී මේ පාර්ලිමේන්තුව අපි විහිළුකාරයෝ බවට පත් වෙලා තියෙනවා. එකක් ගේනවා, එක හදනවා, එක නිවැරදි කරනවා, ආයෙ ගේනවා, ආයෙ කරනවා. එකම දෙයට අපි ඡන්දෙ දීලා තියෙනවා. මේක තමයි මේ රටේ මිනිස්සු අපිට hina වෙන්නේ. ඒ නිසා 19 ආයෙ බලාත්මක කරනවා, 19 අවලංගු කරනවා. ඒ නිසා මම හිතන්නේ කාගේ හරි අතින් අපි අතින් වෙච්ච වැරදීම් සිදු වෙන්න පුළුවන්. ඒවා වෙන්න පුළුවන්. මම කියන්නේ අඩු ගානේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙවත් මේ පාර්ලිමේන්තුවේ අපි හදන උත්තරතර නීතිය එක එක පුද්ගලයන් ලඟු කොට කරන්නේ නැතුව, ඒ වගේම එක එක පුද්ගලයන් ඉලක්ක කරගෙන කරන්නේ නැතුව, වෙන වෙනම න්‍යාය පත්‍ර ගැන හිතන්නේ නැතුව මේක මේ රටේ මහ ජනතාවගේ, මම ඔබතුමාට කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටේ නීතිය. ඒ නිසා නීති සම්පාදකයෝ අපි, එහෙමනම් නීති සම්පාදකයෝ හැටියට අපි කරන්න ඕනේ මේ රටේ මිලියන 22ක් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ ලෙස මේ නීති සම්පාදනය කිරීමයි. ඒ අපට ලැබිලා තියෙන බලය අපි අයිතු ලෙස පාවිච්චි කරලා අපි ඒකෙන් වෙනත් පුද්ගලයන්ට පලිගන්න, එහෙම නැත්නම් වෛර කරන්න අපි කරනවා නම් ඒක වැරදි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයේ ගෙනලා තියෙන ව්‍යවස්ථා සංශෝධන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මම හිතන්නේ අපි මේකේ ප්‍රජාතන්ත්‍රවාදය ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ, මේකේ විනිවිදභාවය ඔබතුමා බලාපොරොත්තු වෙනවා, ගොඩක් දේවල් මේක තුලින්. අපි විශ්වාස කරනවා ඔබතුමා කොච්චර මහන්සි වෙලා මේ ව්‍යවස්ථා සංශෝධනයේ තුලින් මේ කොමිෂන් සභාව පත් කරක් මේ සියලු කටයුතු කරත්, හැබැයි ගරු ඇමතිතුමා මේකට පත් කරන පුද්ගලයන් නුසුදුසු වුණොත් මම මුලින් කිව්වා වගේ මේ මෙතෙන්ද දැනටමත් අපිට ආරංචි දැනටමත් කැන්වස් කරනවලු, මේ තනතුරු වලට එන්න දැනටමත් කැන්වස් කරනවලු. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ ඔබතුමා මේ දරන උත්සාහයේ ප්‍රතිඵලයක් නැති වෙනවා, මේ සඳහා හරි නියම පුද්ගලයන් පත්ුනේ නැත්තම් ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පත් කරනවා වගේම ජනාධිපතිතුමාට අගමැතිතුමාට විපක්ෂ නායකතුමාට ඒ සුළු පක්ෂ නියෝජනය කරන අයන් සියලු දෙනාම එකට එක්ව වෙලා මේ කොමිෂන් සභාව සඳහා නියම නිවැරදි පුද්ගලයෝ පත් කරොත් විතරයි මේ රටේ මහ ජන බලපොරොත්තු වෙන අපිට කරන්න පුළුවන් ඒ නිසා මේ මම ඊට වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම ඔබතුමාට කිව්වා වගේ මගේ ළඟ තියෙනවා මේ ව්‍යවස්ථා විස්සම පිටපත් මගේ ළඟ තියෙනවා මේ ව්‍යවස්ථා විස්සම පාර්ලිමේන්තුවේ ඡන්ද ලැබිච්ච ප්‍රමාණයන් විරුද්ධව 129යි පළවෙනි එකට විරුද්ධව 7යි දෙවෙනි එකට 131යි විරුද්ධව 6යි තුන්වෙනි එකට 139යි විරුද්ධව එකණෙක්වත් දීලා නැහැ ඒ නිසා මේ ආකාරයේ 82 දීපු එකට එකණෙක්වත් විරුද්ධව ඡන්ද දීලා නැහැ ඒ නිසා මේ සියලු ව්‍යවස්ථා සංශෝධනවලදී අපි දැක්ක කොහොමද කටයුතු කළ තියෙන ආකාරය කියලා ඒ නිසා අපි විශ්වාස කරනවා තවත් 23 වෙනි ව්‍යවස්ථාවක් හැදිලා කෙනෙකුගෙන් පරිගන්න එහෙම නැත්නම් මේක රටේ ජනතාව බලාපොරොත්තු නොවන ව්‍යවස්ථා සංශෝධනයක් නැවත ඇති නොවේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ගරු ඇමතිතුමා මේ රජය මේ ව්‍යවස්ථා සංශෝධනය තුලින් බලාපොරොත්තු වෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නීතිය හරියට ස්ථාපිත කරගන්න. ඒ වගේම මේ කොමිෂන් සභාව වලින් රටේ ජනතාව බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න හැකියාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි අද විශේෂයෙන්ම 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන විට මට මතක් වෙනවා 2015 දී 19 වෙනි සංශෝධනය ගෙනෙන අවස්ථාවේ මේ සභාවේ මන්ත්‍රීවරු අති බහුතරයක් මොනතරම් සතුටකින් සිටපු අවස්ථාවක්ද කියලා. ඒ වගේම මේ අවස්ථාව වෙන විට රටේ ජනතාවත් ඉතාම සතුටින් සිටි අද තියෙන ප්‍රශ්න රාශියක් එදා නොතිබුණු අවස්ථාවක්. මම වඩාත්ම සතුටු වෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 2015 මම ජනාධිපතිවරයා වශයෙන් පත් වෙලාගෙන යන අවස්ථාවේ අපි දවස් දෙකක් මේ සභාවේ වාද විවාද කරලා ඒ දවස් දෙකම ජනාධිපතිවරයා විදියට මම මේ සභාවේ ඉඳලා මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ කරට අත දාලා මචං කියලා මල්ලිය කියලා අයියේ කියලා 225න් 215ක් අපිට ගන්න පුළුවන්කම ලැබුණා. ඒ 215ක් අරගෙන විශේෂයෙන්ම කියන්නට ඕනේ එදා දෙවෙනි දවසේ හවස 5ට ඡන්ද විමසීම තිබුණේ. නමුත් විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම ගරු කරනවා. අද එතුමා 22 ගේන විට එතුමාගේ දෛවෝපගත සිද්ධියක් වගේ අද දවස 2015 හවස 5ට ඡන්ද විමසන්න තිබිලා නොමොත් සංශෝධන නිසා ඒ පැය දෙකම කර ගැහුවේ එදා මගේ ආණ්ඩුව වෙනුවෙන් විජේදාස රාජපක්ෂ ඇමතිතුමා තමයි ඒ නොයෙකුත් ප්‍රශ්නවලට උත්තර දීලා 5ට ඡන්ද විමසීම තිබුණ එක හවස 7 දක්වා පැය දෙකක් කල් ගිහිල්ලා හවස 7ට ඡන්ද විමසීම තියලා 2025න් 215ක් අපි ගත්තේ. මම මේ පිළිබඳව එතුමාට විශේෂම ස්තුතිවන්ත වෙනවා. අද මේ 22 ගේන අවස්ථාවෙත් 19 ගැන කතා කරන විට දැන් මහින්දානන්ද ඇමතිතුමා 19 තිබුණු අඩුපාඩු ගැන කතා කරා විශේෂයෙන්ම හොඳ පුජ්‍යලයෙන් දමන්නටයි කියලා ඉතින් නමුත් මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මහින්දානන්ද ගරු මන්ත්‍රීතුමනි 19 වෙනි ව්‍යවස්ථාවේ මගේ තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වීම. ඒ වගේම කථානායකවරයාට අවශ්‍ය පරිදි ස්වාධීන කොමිෂන් සභාව මෙහෙවන්නට පුළුවන් වීම. 19 2015 සම්මත කරන අවස්ථාවේම 19 සඳහන් වෙලා තිබෙනවා ස්වාධීන කොමිෂන් සභාවලට පාර්ලිමේන්තුව විසින් 19 සම්මත වීමෙන් පසුව රෙගුලාසි පාස් කළ යුතුයි රෙගුලේෂන් පාස් කළ යුතුයි කියලා. නමුත් එකම ස්වාධීන කොමිෂන් සභාවකටවත් රෙගුලාසි පාස් කළේ නැහැ රෙගුලේෂන් පාස් කළේ නැහැ. ඒ නිසා ව්‍යවස්ථා සභාවත් ස්වාධීන කොමිෂන් සභාවත් එක එක්කෙනාට ඕන විදිහට හසුරවන්න පුළුවන්කම ලැබුණා. ප්‍රධාන වශයෙන්ම මම කියන්නට ඕනේ ඉතාම දක්ෂ විනිශ්චයකාරවරු ඒගොල්ලන්ගේ උසස්වීම අග්‍රවිනිශ්චකාරතුමා මට යොපුවාම මම ව්‍යවස්ථා සභාවට යොපුවාම ව්‍යවස්ථා සභාවේදී ඒ පත්වීම් උසස්වීම් ප්‍රතික්ෂේප වෙලා ඉතාම ඒ උසස්වීම් ලබා ගැනීමට සුදුසුකම් තිබුණම විනිශ්චකාරතුමාලා උසස්වීම් නැතුව විශ්‍රාම ගියා. මේ වගේ ප්‍රශ්න තිබුණ 19. ඒක නිසා එදා ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වීම අපි මේ අවස්ථාව තුළ පැහැදිලිව තේරුම් ගන්නට ඕනෑ. මේ හැදෙන ව්‍යවස්ථා මේ තිබෙන ව්‍යවස්ථා සභාව හැදෙන ප්‍රධාන වශයෙන්ම දේශපාලනීකරණය නූනු එකක් විය යුතුයි. එදා සිවිල් සංවිධාන වලින් කියලා පුද්ගලයන් පත් කළා. ඒගොල්ල සම්පූර්ණයෙන්ම දේශපාලන පක්ෂවල ක්‍රියාකාරී. ඒ නිසා තමයි ඒ තත්ත්වයට පත් වුණේ. ඒ වගේම 78 සිට මේ දක්වා මේ වන විට අපි ව්‍යවස්ථාව 22 පාරක් මේ සංශෝධනය කරන වෙලාව. සාමාන්‍යයෙන් බැලුවොත් සෑම ආණ්ඩුවක්ම ව්‍යවස්ථා සංශෝධනයට ගිහින් තිබෙනවා. ඒ වගේම අපි කනගාටු වෙන්නට ඕන ඉංගලන්තය වගේ මහා බ්‍රිතාන්‍ය වගේ රටක පාර්ලිමේන්තුව ලියපු ව්‍යවස්ථාවක් නැතුව අවුරුදු 100 ගණනක් රට පාලනය කරනවා. අපි අවුරුදු 48ක කාලයට මේ වෙන විට 22 වරක් ව්‍යවස්ථාව සංශෝධනය කරනවායි කියලා කියන්නේ මමත් බොහොම පැහැදිලිව පිළිගන්නවා. මේ සංශෝධනය වෙච්ච ව්‍යවස්ථා 22කින් වැඩි හරියක් ජනතාවගේ ඕනෑපාකම් සඳහා නෙවෙයි, ජනතාවගේ පැත්ත වෙනුවෙන් නෙවෙයි, ජනතාවගේ අයිතිවාසිකම් සහ එහෙම නැත්නම් ලැබිය යුතු දේවල් පිළිබඳව නෙවෙයි. ඒ බොහෝ සම්මත වෙලා තිබෙන්නේ තමාගේ බලය හෝ වෙනත් බොහෝ කරුණු සම්බන්ධයෙන්. ඒක නිසා මහින්දානන්ද මන්ත්‍රීතුමා ඊළඟට එන 23 වෙනි ව්‍යවස්ථාව ගැන කියලා කිව්වා. නමුත් මම නම් ප්‍රාර්ථනා කරනවා මේ ආණ්ඩුව බලයට පත්ුනේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවායි කියලා. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපත් රොමේස්ස සිල්ලා මැතිතුමා රජයේ පත් කරපු ප්‍රධාන ලංකාවේ ඉහළ පෙළේ නීතිඥවරයෙක් අපිට පෞගිය දවස්වල ගෙනල්ලා අපේ අතටම දුන්නා මෙන්න අපි හදපු ව්‍යවස්ථාව කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණේ අපිට බොහෝ වෙලාවට මට මතකයි 20 වෙනි සංශෝධනය සම්මත කරන වෙලාවෙත් කිව්වේ අනිවාර්යෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා ඒක සම්මත කරනවායි කියලා. නමුත් එය සිද්ධ වුණෙත් නැහැ. මම ප්‍රධාන වශයෙන්ම කියන්නට ඕන මේ ආණ්ඩුව ආවට පස්සේ 2019න් පස්සේ 20 වෙනි සංශෝධනය ගේන වෙලාවේ මම ඡන්දේ පාවිච්චි කරපු නැති කෙනෙක්. අපේ පක්ෂයේ ඉඳලා අද ආණ්ඩු පක්ෂයට එකතු වෙච්ච ඊයේ පෙරේදා 5-6 දෙනාගෙන් 3-4 දෙනෙක් හවස 4ට ඉදර ගෙදෙට්ට ආවා. මාව කොහොමාරි එක්කගෙන යන්න වාහනයක දාගෙන හරි ගිහිල්ලා 20ට සංශෝධනය දෙන්න කියලා. මං කිව්වා මම 20ට සංශෝධනයට දෙන්නේ නැත්තේ එකම හේතුව මම ගෙනාපු 19 අහෝසි වෙනවා. 19 තව ශක්තිමත් කළ යුතුයි. ඒ තිබෙන අඩුපාඩුවන් සකස් කළ යුතුයි. ඒ වැරදි අඩුපාඩු නිවැරදි කළ යුතුයි. ඒක නිසා 19 අහෝසි වෙන නිසා මම ගෙනාපු මං කිසිසේත්ම 20ට ඡන්දෙ දෙන්න එන්නේ නැහැයි කියලා මම මේ පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඉදා ඡන්දේ පාවිච්චි කළේ නැහැ. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම 2015 මම කියන්නට ඕන ඒ තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණා, මාධ්‍ය නිදහස ශක්තිමත් වුණා, මානව හිමිකම් ශක්තිමත් වුණා, රාජ්‍ය සේවයේ ප්‍රතිසංවිධානය කරන කරුණු ගණනාවක් සිද්ධ වුණා. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභාත් ඒ අත්දැකීම් එක්ක වඩාත් නිවැරදි වීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ සංශෝධනයට අපි ඡන්දය පාවිච්චි කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ සංශෝධනයට ඡන්දය පාවිච්චි කරන්නේ වෙනත් කිසිම හේතුවක් නිසා නෙවෙයි, රජයේ ශක්තිමත් කිරීමක් කියලා අපිට සමහර විට චෝදනා එන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නයේදී අපි පිළිගන්නවා මෙය ජනතාවගේ පැත්තෙන් ඉතාමත්ම හොඳ සංශෝධනයක් කියලා. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් ඉඳලයි අපි මේකට මේ සංශෝධනයට ඡන්දය පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ තත්ත්වය තුළ රටේ මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පමණක් අද රටේ තියෙන මූලික ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ගරු මන්ත්‍රීතුමනි තමුන්නාන්සේ දන්නවා. ඒ නිසා ගොවියාගේ ප්‍රශ්නේද, වීජලය පිළිබඳව ප්‍රශ්නේද, පොහොර පිළිබඳව ප්‍රශ්නේද, අනිකුත් ආර්ථිකයේද, බඩු මිලද, ජීවන වියදමද, මේ කරුණු ගණනාවක් තුළ ජනතාව කියන දෙයක් තමයි ඔය ව්‍යවස්ථා සංශෝධන වලට වඩා අපිට එදිනෙදා මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න විසඳපල්ලායි කියන කාරණාව. ඒ නිසා ඒ ගැනත් රජයේ අවධානය යොමු කරමින් මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙලා රාජ්‍ය සේවයේ යහපත් තත්වයකට ඇවිල්ලා රටේ තිබෙන විශේෂයෙන්ම දූෂිත ආයතන වෙනස් කරන්න, ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කරන්න. දැන් අපි ගෙනාපු විගණන කොමිසම 2015 ගෝඨාභය ජනාධිපතිතුමාගේ විශ්ව සම්මත කරපු වෙලාවේ විගණන කොමිසම අහෝසි කෙරුවා. ඒකෙන් ඊට පස්සේ වර්තමාන විගණකාධිපතිතුමා ප්‍රසිද්ධියේ කිව්වා විගණන කොමිසම අහෝසි වීම තුළ රාජ්‍ය සේවයේ සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් අධිකරණයට ගිහිල්ලා අපිට කටයුතු කිරීමේ ලොකු අපහසුතාවයක් ඇති වෙලා තිබෙනවායි කියලා. ඒ නිසා පණක් ගේන්න පුළුවන්, අලුත් සංශෝධන ගේන්න පුළුවන්. මම නම් ප්‍රාර්ථනා කරන්නේ තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නෙවෙයි, ගේනවා නම් මේ රටට රවුලුත් රටේ ජනතාවාද කියන පැහැදිලි වෙනසක් පිළිබඳව මේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන මේ කතාව, මේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු දෙනා එකතු වෙලා හොඳ ඉතා වැඩ පිළිවෙලක් කරලා රටේ ජනතාව බලාපොරොත්තු වන ප්‍රාර්ථනා කරන මේ රට යහපත් අනාගතයට ගේන්න, හෙට උපදින දරුවන්ට හොඳ රටක් තියෙන්න, අපි හොඳ රටක් හදන්න සියලු දෙනාම කටයුතු කරමුයි කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
තෝමිස් දේවතුමාට.